ගරු අනුර ප්‍රියදර්ශන අප මන්ත්‍රීතුමා විනාඩි 10යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මට කුඩා පිළිතුරක් දෙන්න තියෙනවා අපේ ශ්‍රීධරන් මන්ත්‍රීතුමාට. මේ රටේ ඇති වෙලා තිබුණු අවාසනාවන්ත තත්ත්වය නිර්මාණය කළේ කවුද කියන එක මම ඉස්සරලාම ශ්‍රීධරන් මන්ත්‍රීතුමාට මතක් කරන්න ඕන. මේ රටේ ප්‍රභාකරන් කියන්නේ ඉතාමත්ම රටට හානිකර වැඩ කරපු පුද්ගලෙක්. ඔහු දෙමළ ජාතියට පක්ෂ පුද්ගලෙක් නෙවෙයි. ඔහු ඇත්ත වශයෙන්ම දෙමළ ජාතියට කරපු හානිය මං හිතන්නේ විශාල දෙයක්. මේක ගැන
அவரவே பிரதி சபாநாயகர் அவர்களே, இந்த நாட்டிலே 1954களில் அல்லை கந்தளாயிலே தமிழ் மக்கள் வெட்டி படுகொலை செய்யப்பட்ட பொழுது இதான் யார் தொடக்கினார்கள்? நீங்கள் தானே அதை பார்த்திருக்கிறீர்கள். இதை நாங்கள் தொடக்கினதில்லை, நீங்கள் தொடக்கி வைத்தது. நீங்கள் இந்த நாட்டிலே தமிழ் மக்கள் மீது தரப்படுத்தலை கொண்டு வந்தீர்கள், தமிழ் இளைஞர்களை வெட்டி கொலை செய்தீர்கள், தமிழ் மக்கள் மீது
இனமா கத்தாக்கிறேன்.
ஏ வினாசைய அப்பி அத்தனை நிவரதி கல்லது. මේ රටේ සෑම ජාතියකටම තමන්ට කැමති ලෙස ජීවත් වෙන්න, තමන්ට කැමති ලෙස කතා කරන්න, තමන්ට කැමති ලෙස ජීවිකාව යෙදෙන්න, තමන් කැමති ආගමක් අදහන්න, තමන් කැමති සංස්කෘතික පදනමක් මත ජීවත් වෙන්න තියෙන අයිතිය අපි තහවුරු කරලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම රජයක් හැටියට අපි හුඟක් වැඩ කරලා තියෙනවා. ඒකීයතාවය ආරක්ෂා කරනවා වගේම ඒ අන්‍ය අදහස් වලටත් සවන් දෙන්න. විශේෂයෙන් පසුගිය කාලේ දැවැන්ත ඉඩම් ප්‍රමාණයක් නිදහස් කරලත් තියෙනවා, නිදහස් කිරීමට එකඟ වෙලත් තියෙනවා. මේ වගේ මේ බොරු කතා කියන්න එපා පාර්ලිමේන්තුවේ. ඔබතුමා හැමදාම ඉඳගෙන කරන්නේ ඕක. ඕකෙන් ගන්නේ මේ රටේ මේ විශේෂයෙන් ඡන්ද ප්‍රතිඵල බලන්නකො. ගිය සැරේ ඡන්ද ප්‍රතිඵල වුණා, මොකද ඕගොල්ලන්ට උනේ කියලා. ලබන සැරේ වෙනකොට ඕක ඔවිතත් අඩු වෙනවා. ඒකයි වෙන්නේ. ඒ නිසා ඒකාදී අතක තියාගන්න, මතක තියාගන්න, මේ වගේ අදහස් වපුරන්න තමුන්නාන්සේලා ක්‍රියා කරන කාලයක්. ඒක ආපහු කරන්න හම්බෙන්නේ නැහැ. ඒක තමන්ගේ ජාතියවත් පිළිගන්නේ නැහැ. අපි පළාත් සභා ක්‍රමයේ ඕගොල්ලන්ට දුන්නා. සල්ලි ගත්තා වැඩ කෙරුවේ නැහැ. ප්‍රාදේශ සභා තිබුණා, අදත් තියෙනවා. මොනවද කරන්නේ? ජනතාවට වැඩ කරන්න නැතුව පාර්ලිමේන්තුව කතා පෙට්ටියක් කරගෙන බොරු කිය කී ඇවිදින්න මං හිතන්නේ නැහැ. මේ මාටස්ල කියලා ජාතියක් මේ නැහැ. ත්‍රස්තවාදීන් සහ ත්‍රස්තවාදයට එරෙහිව වැඩ කරපු හමුදාව, හමුදාවේ වගකීම තමයි ඒකේ භාවය ආරක්ෂා කරන එක. එහෙම නැතුව රටක් ගෙනියන්න බෑ. ඒ නිසා යම්කිසි අමනෝඥයෙක්ගේ ක්‍රියාවක් නිසා තමගේ ජීවිත අහිමි මිනිස්සු ගැන අපි කනගාටුයි. ඒ අයට එතන යොමු කරපු මිනිස්සු ගැන අපිට තරහයි. ඒක විතරයි මට මෙතන කියන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ අයවැය ගැන මම එන්නම් විශාල වශයෙන් මේ අයවැය ගැන කතා කරුවා. අපි මේ අයවැය ගැන කල්පනා කරන්න ඕනේ. අපි මේ පවතින තත්ත්වයෙන් අපි ගොඩ වෙන්නේ කොහොමද කියන එක බව අපි කවුරුත් පිළිගන්න ඕනේ. මම කියන්න ඕනේ තමුන්නාන්සලට පසුගිය රජේ කාලේ ඉතාම හොඳ ආර්ථික සංවර්ධනයක් ඇති වුණේ නැහැ. තමුන්නාන්සල මම කතා කරන්නේ මේ පුද්ගලික දේවල් වලින් නෙමෙයි, මම සංඛ්‍යාලේඛන වලින්, සංඛ්‍යාලේඛන වලින් ඇත්තම කතා කරනවා නම් වර්ධන වේගය අඩු වුණා. අඩු වුණු ප්‍රමාණය කොච්චරද කිව්වොත් 2019 වෙනකොට 2.3 දක්වා අඩු වුණා. ඒ කාලේ කොවිඩ් තිබුණේ නැහැ. තමුන්නාන්සලගේ වෙන ප්‍රශ්නයක් තිබුණේ නැහැ. තමුන්නාන්සලගේ ඉන්ද්‍ර රජයේ ආදායම වැඩි වුණා. නමුත් තමුන්නාන්සලට පුළුවන් වුණේ නැහැ රට ඇතුලේ ආර්ථිකයේ වෙනසක් ඇති කරන්න. මේක පිළිගන්න. මේක පිළි අරගෙන තමයි මේක දිහා බලන්නේ. එහෙම නැතුව ආර්ථික විද්‍යාව අනුව අතීතයේ කළ දේත් වැදගත්, අනාගතයේ වෙන දේවල් වලට. එහෙම නැතුව යන්න බෑ. දැන් අපි දන්නවා තමුන්නාන්සලගේ රජේ ඉතාමත්ම දක්ෂයි හිටියා වුණත් මං හිතන්නේ හර්ෂ සිල්ලා මැතිතුමාගේ උපදේශයක්වත් ගත්ත කියලා ආර්ථිකය ගෙනියන්නේ කොහොමද කියලා. බාගෙට කපලා කොහෙද අගිනක තිබ්බා. ඉතින් එතකොට දැන් අද තමුන්නාන්සල ඒකේ ප්‍රතිඵල තමුන්නාන්සල විඳිනවා මිසක් ඒක අපිට ගෙනල්ලා ආපහු තර්ක කරාට වැඩක් නැහැ. මොකද අපිට දැන් අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් අපි තමුන්නාන්සල දන්නවා මේ වැඩපිළිවෙලේදී අද අපි කොවිඩ් වසංගතයක් එක්ක ඉස්සරහට යන්නේ. අද මුළු ලෝකෙම පිළිගන්නවා. අද මුළු ලෝකෙම ඒක එතුමත් දන්නවා. එතුමා ඒක ගැන කතා කරන්න කැමති නැහැ. හර්ෂවත් කැපුවා. මොකද දන්න අය ගත්තේ නැහනේ. දන්න අය නොගන්න ආණ්ඩුවක් ගෙනියන්න පුළුවන්. ඒක කවදාවත් කරන්න බෑ. ඉතින් ඒ නිසා මම හිතනවා අපි තමුන්නාන්සල මතක තියාගන්න ඕනේ. මේ වැඩපිළිවෙල ඉදිරියට යනකොට අද අපි දන්නවා ලෝක වෙළඳපළේ නිදහස් වෙළඳාමට ලොකු බවහිර තියෙනවා. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම බඩු භාණ්ඩ ප්‍රවාහනය කියන එක අද අඩපණ වෙලා තියෙන හුඟක් දුරට. මේවා මේ කොවිඩ් වසංගතෙත්තේ කාපු දෙයක්. ඉතින් එමනම් මේ ආර්ථිකයකට සරගස් හරිගස්සන්නේ කොහොම කියන එක තමයි අපේ ආර්ථික මේ දැක්ම අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. අද ඇත්ත වශයෙන්ම තාක්ෂණය අපිට අවශ්‍යයි. ඒ කියන්නේ පුද්ගලයින් වැඩපළකට ගෙන්න ගන්නවද එහෙම නැත්නම් එයාට ගෙදර ඉඳලා වැඩ කරන්න පුළුවන් තාක්ෂණය අපි නිර්මාණය කරනකන් තමයි අපි ඉන්නේ. මේක අපි කළ යුතුව තිබුණා නමුත් අපි ඉක්මන් වුණා. ඉතින් ඒ නිසා අද මේ ආර්ථිකයේ ඇත්ත අපිට ලොකු නායකයෙක් ගෙවන්න තියෙනවා. මම අහන්න කැමතියි දැන් අපිට මතකයි ඒ කාලේ කිව්වා හම්බන්තොට වරාය විකුණලා ගත්ත සල්ලි වලින් ණය බේරනවා කියලා. ඇත්ත වශයෙන්ම මමත් හිතුවා ඒක ඇත්ත කියලා. ඒ ණය බේරුවේ නැහැ. ඒකත් පාරිභෝජනයට දැම්මා. එහෙම නැත්නම් ඒකේ දුන්න ණය ගෙවුවා ණය ගත්තා. අවසානයේ දැන් අපිට සිද්ධ වෙලා තියෙනවා ඒ ණයත් ගෙවන්න. එතකොට ඒ නිසා මේ බදු දීමේ කිසි වැඩක් නැහැ. නිකන් තිබුණත් ගෙවනවා ඒක. ඒක නම් අපේ අතේ තියෙනවා. දීපුවාම ඒක ගෙවන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේවා අපි තේරුම් ගන්න ඕනේ. ඇත්ත වශයෙන්ම මම දන්නවා විශේෂයෙන්ම මේ කාලේ කඩින් තෙල් නිෂ්පාදන වල මිල අඩු වුණා. ඒක වාසිය අපිට අරගෙන තිබුණා නම් කඩින් තෙල් සංස්ථාවේ සම්පූර්ණ ණය ප්‍රමාණය අපිට ගෙවන්න තිබුණා. ඒ කාලේ අපි හැම වැඩපිළිවෙලක් කරගෙන ගියා. මොකද අපිට සාමාන්‍යයෙන් මිලිය බිලියන 400ක විතර ණයක් තිබුණා. රෝලින්ග් ස්ටොක් එකක් තිබුණා මිලිය බිලියන 200ක විතර. 200ක විතර අපිට වෙනසක් කරන්න තිබුණා අනිවාර්යෙන්ම අපිට ඒ අංශවල. අපිට සම්පූර්ණයෙන් ඉවර කරන්න තිබුණා. ඒ වෙනුවට තමුන්නාන්සල යොදාගත්ත වෙන උපාය දමර්ගයක්. කණිජ මිල තෙල් මිල අඩු කිරීම හොඳ වරදක් නෙවෙයි. මොකද එක පාරට ඒක දැඩි ලෙස අඩු කිරීමෙන් අපිට ලැබුණු වාසිය සම්පූර්ණයෙන් අපිට අහෝසි වෙලා ගියා. ඉතින් ඒ නිසා මේක අපි අලුතෙන් හිතන්න ඕනේ. මේ මම මේ ආර්ථිකයේ මතක තියාගන්න ඕනේ. සුභසාධන ආර්ථිකයක් අපේ රටක තියෙන්නේ. අධ්‍යාපනය, සෞඛ්‍ය, වෙනත් අංශවල සුභසාධනය මම හිතන්නේ ලෝකෙ කිසිම රටක කරනවා කියලා. මම හිතන්නේ දියුණු වෙන රටවල් අතරින් එවැනි සුභසාධන ආර්ථිකයක් ගෙන එක රටක් අපේ රට. ඒ සුභසාධන ආර්ථිකයක් රැකගෙන ඒ වගේම යම් කිසි අංශවලට ආයෝජනය නැති කළා. විශේෂයෙන් අපි අතෑරලා තියෙන අවුරුදු 20කට වඩා මේ රටේ අපනයනය පිළිබඳ අපනයන අංශ අපනයනය කිරීම සඳහා අපිට තියෙන සාම්ප්‍රදායික අංශ වෙනුවට තව නොයෙකුත් අංශ තියෙනවා.
ඔබට වාර්තා විනාඩි 2යි.
අපි පිළිගන්න ඕනේ මේ අංශ සඳහා තමයි මේ සල්ලි වියදම් කරලා තියෙන්නේ. වියදම් කරන්න හදන්නේ. ඒකේ ප්‍රශ්න තියෙනවා. සමහරවිට අපිට මේ එස්ටිමේට් ඇතුළේ ඉන්න බැරි වෙයි. මේ තියෙන සමහර ගැටලු නිසා. නමුත් ඒවා කළමනාකරණය කර ගැනීම සඳහා අපි ක්‍රියා කරන්න ඕනේ. එහෙම නැතුව මේ වෙන වෙනම අපිට කතා කරලා වැඩක් නැහැ. අපි බලාපොරොත්තු වෙන විශේෂයෙන් තමුන්නාන්සල පෞගේ කාලේ අපේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා ඉතාල අමතුමා කිව්වා මුළු පෞද්ගලික අංශයෙන් බියපත් කෙරුවා. පෞද්ගලික අංශය බියපත් කරපු කිසිම රටකට ඉස්සරහට යන්න බෑ. පෞද්ගලික අංශය අඩුපාඩු තියෙනවා නම් නීති සම්පාදනය කරන්න ඕනේ, ඒවා වෙනස් කරන්න. ප්‍රශ්න තියෙනවා නම් වෙනස් කරන්න ඕනේ. ඉතින් මේවා නොකර කවදාවත් අපිට එතෙන්ද යන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. අපි කොච්චර කතා කරුවත් අපි යම් කිසි අවස්ථා ඉඩ ප්‍රමාණයක් අපි ලබා දුන්නොත් විතරයි මේ වාගේ වංචා දූෂණ තියෙනවා නම් ඒවා සොයන්ට ඒකට ක්‍රමවේදයක් නිර්මාණය කරනවා. එහෙම නැත්නම් මිනිස්සු ගෙනල්ලා බංකුවට තියාගෙන සාකච්ඡා කරලා වැඩක් නැහැ. අහනවා නම් ප්‍රශ්න අහන මිනිහට දැනගන්න ඕනේ මේ කාරණාව. ඉතින් මේ තත්වයන් තමයි තමුන්නාන්සලට වැරදුනේ. ඒක අපි වෙනස් කරනවා. හැබැයි අපේ අවසනාවකට අපිට කොවිඩ් වසංගතයක් වෙලා තිනවා. අපි ඒක ඉතා හොඳින් මුණ දෙනවා. මම අවසාන වශයෙන් කියන්න කැමති මේ ඇන්ටිජන් ගැන කතා කරුවා. මම කියන්න කැමති එකක් ඉස්සර වෙලා මේ ඇන්ටිජන් පාවිච්චි කරේ ලංකාවේ මේ ඩෙන්ගි වලට. ඒ වෙලාවේ ගෙනාවේ පෞද්ගලික අංශය තමයි ඇන්ටිජන් ගෙනාවේ. ඒ ගෙනල්ලා ඒගොල්ලෝ පාවිච්චි කරලා තමයි ආණ්ඩු ස්පිටිදාල වලට ගියේ. ලෝකයේ පුරාම අලුත් තාක්ෂණයක් හැදුනහම ඒ තාක්ෂණය පාවිච්චි කරන්න අපි පුළුවන් වෙන්න ඕනේ. දැන් මේ වෙලාවේ බෙහෙත් හොයනවා කියලා ප්‍රධාන බෙහෙත් වර්ග දෙකක් ඇවිල්ලා තියෙනවා මේ කොවිඩ් වසංගතයට. දැන් මේ බෙහෙත හදලා ඉවරයි කියලා කියනවා. දැන් අපි සූදානම් වෙන්න ඕනේ ඒක ගේන්න. අපි දැම්මම ඇනවුම් කරන්න. සමහර රටවල් ඇනවුම් කළා. අපේ තිබෙන මේ ක්‍රමවේද යනුව ඇනවුම් කරන්න තව අවුරුද්දක් විතරයි. ඉතින් වෙනස් ක්‍රමයකට ආවේ නැත්නම් මේ බේත් ටික අපිට හම්බෙන්නේ නැහැ. මොකද අපි බේත් හදන්නේ. ඉතින් ඒ නිසා මේවා ගැන මීට වඩා පුළුල් අදහසකින් බලනවා මිසක් මේ එක එක්කෙනාගේ දෙන මූණ එක තරහට නහයදයි කියලා කතා කරන එකට මම නම් ඒ තරම් කැමති නැහැ. අපිට තියෙනවා මේක වසංගතය ඉවත් කරගත්තොත් අපිට මේ ආර්ථිකයේ ඉහළම මට්ටමට ගොඩනගන්න පුළුවන්. ඒකට අවශ්‍ය කරන ක්‍රමවේදය එහෙම නැත්නම් පාරිදුෂ්‍යභාවය, විනිවිදභාවය, ඒ
වගේ තමයි කාලය අවසන්
ඇති කිරීමට රජය කැප වෙන බව මම තමුන්නාසට මතක් කරනවා. බොහොම ස්තුතියි
සුතිමන්තුමා. ගරු පාට්ලි චම්පේ කරණවක මන්ත්‍රීතුමා විනාඩි 26.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු අග්‍රාමාත්‍ය මුදල් අමාත්‍ය තුමා ඊයේ ඉදිරිපත් කළ 2021 අයවැය, ඒ වගේම පසුගිය 12 වෙනිදා එතුමා ඉදිරිපත් කළා 2026 අයවැය. අද මේ 21 අයවැය ගැන කල්පනා කරලා බලනකොට අද මේ රටේ ප්‍රධාන මූල්‍ය ආර්ථික ගැටලු ගණනාවක් තිබෙනවා. පළවෙනි එක තමයි මේ කොවිඩ් වසංගතය නිසා ගෝලීය වශයෙන් ජාතික වශයෙන් ඇති වෙලා තියෙන ආර්ථික අර්බුදය, මූල්‍ය අර්බුදය. ඒ වගේම අපේ රටේ සුවිශේෂයෙන් ඇති වෙලා තිබෙන රාජ්‍ය මූල්‍යයේ අර්බුදය. ඒ කියන්නේ අපේ රටේ රාජ්‍ය ආදායම් පිළිබඳව තිබෙන ගැටලුව. දැන් මේ හුඟක් දෙනෙක් පුජ්ජලික අංශයට මර්ධනය කරන්න පසුගිය රජයේ කතා කළා කිව්වා. හැබැයි පසුගිය රජයට කිව්වේ නව ලිබරල්වාදී ආණ්ඩුවක් කියලා. ඒ නව ලිබරල්වාදී ආණ්ඩුවෙන් කොහොමද පුජ්ජලික අංශය මර්ධනය කරන්නේ? ඇත්තටම මේ රජය තමයි නියම නව ලිබරල්වාදය ගෙනාවේ. 2019 දෙසැම්බර් 1 වෙනිදා මේ රටේ ඉහළම ධනකුවේරින්ට ඉහළම බදු ප්‍රධානයන් ලබා දීලා රාජ්‍ය ආදායමෙන් බිලියන් 7800ක් නැති කරගත්තේ. ඒ නිසා රාජ්‍ය මූල්‍ය අර්බුදයක් ඇති වුණා. ඒ වගේම අපි දන්නවා මේ රටේ අද තියෙනවා විදේශ ණය ගෙවා ගැනීම පිළිබඳ අර්බුදයක්. ඒ අර්බුදයට හේතුව අපි මම කීප වතාවක් පැහැදිලි කළා. 2005 මේ රටේ විදේශ වෙළඳපොළෙන් ලබාගත් විදේශ ණය ප්‍රමාණය තිබුණේ 105. හැබැයි 2014 වෙනකොට ඒක 155ට යනවා. මෙන්න මේක අරගෙන තියෙන අතිවිශාල පොලි අනුපාතවලට. මෙන්න මේ ගැටලුව නිසා අපිට අද විදේශ ණය අර්බුදයක් ඇති වෙලා තියෙනවා. ගෙවා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. හැබැයි මේ 2021 අයවැය මේ කොවිඩ් නිසා ඇතිවෙච්ච ආර්ථික අර්බුදයටවත්, ඒ වගේම රාජ්‍ය මූල්‍ය අර්බුදයටවත්, එමන් නැත්තම් මේ විදේශ ණය අර්බුදය කියන තුනටම එකකටවත් කිසිම විසඳුමක් නැති අයවැයක් හැටියටයි අපි දකින්නේ. ඒ වගේම මේ ඉදිරිපත් කළ තියෙන සංඛ්‍යාලේඛන යථාර්ථවාදී. දැන් උදාහරණයක් හැටියට 2019 ණය පොලිය ගෙවන්න රුපියල් බිලියන 901යි. විසර්ජන පනතේ කිව්ුණා 2020 ණය පොලිය 965යි කියලා. දැන් අයවැය ඉදිරිපත් කරපු 2020 අයවැය තියෙනවා ඒක 866යි. අවස්ථා තුනක අපිට පේනවා මෙහෙම පොලී අනුපාත අඩු වෙන්න විදිහක් නැහැ. පොලී අඩු වෙන්න විදිහක් නැහැ. පොලී වැඩි වෙන්න ඕනේ. ඒ අනුව 2019 901 නම් විසර්ජන පන්ති 965 866 වෙන්න විදිහක් නැහැ ඊට පස්සේ. ඒ වගේම ආදායම 2020 1588ක් කියලා තියෙනවා. ඒක අපේ අර්ශිල මැතුමත් පෙන්ලා දුන්නා. අපිත් කිව්වා පළවෙනි මාස 7ත් එක්ක අරගෙන බැලුවම ඇත්ත ආදායම තත්්‍ය ආදායම මේක රුපියල් බිලියන 1350කට ආසන්න ප්‍රමාණයක්. ඒ වගේම මේ ආදායමේ ඇත්ත තත්වයයි අර පොලියේ ඇත්ත තත්වයයි කියන යථාර්ථවාදී අංක දෙක ගත්තහම අනිවාර්යයෙන්ම මේ අයවැය පරතරය තව 125කින් වැඩි වෙන්න ඕනේ. ඒක අපිට ලබන අවුරුද්දේ බලා ගන්න පුළුවන්. ඒ වගේම නොගෙවූ බිල්පත් මම කලින් අවස්ථාවේදී ප්‍රකාශ කළා. ඒක ඇති කරලා තිබුණා අයවැයේ කොටසක් හැටියට. ඒක වැරදි. ඒක ඒ සංඛ්‍යානමේ වශයෙන් මූල්‍ය ප්‍රවාහයට ඇතුල් කළාට අයවැය කියන්නේ ඒ වසරේ අයවැය. ඒක විශේෂයෙන්ම අපේ විගණන දෙපාර්තමේන්තුව ඒ අයවැය අනුමත කළ තියෙන 2019 මේකයි ආදායම මේකයි වියදම කියලා. ඒකට ඊට පස්සේ නොගෙවූ බිල්පත් එකතු කරන්න හැකියාවක් නැහැ. නොගෙවූ බිල්පත් ඒක කෑෂ් ෆ්ලෝ එකට බලපානවා වෙන්න පුළුවන්. නමුත් අයවැය කියන්නේ අයවැය. ඒක නිසා ඒ නොගෙවූ බිල්පත් ප්‍රශ්නෙත් එක්ක ගත්තාම මේ මූල්‍යමය ක්‍රියාදාමය මීටත් වඩා මේ පරතරය පළල් වෙන්න පුළුවන් ලබන වසර වෙනකොට. ඒ වගේම 2021 ඒකෙත් මේ ආදායම යථාර්ථවාදී නැහැ. ඒ පිටු දෙකක ලියලා තියෙනවා එකක 2029යි කියලා බිලියන ආදායම. අනිත් පිටුවේ ලියලා තියෙනවා බිලියන 1994යි කියලා. එතකොට ඒකත් යථාර්ථවාදී නැහැ. අපිට ඒක හොඳටම බලා ගන්න පුළුවන් මෙහෙම අපේ මේ අයවැය සාමාන්‍ය හැම අයවැයකම අයවැය යෝජනාමකින් වියදම් ලයිස්තුවක් ඉදිරිපත් කරලා තියෙනවා. 2021ටත් රුපියල් බිලියන 140කට ආසන්න වියදම් ලයිස්තුවක් අයවැය යෝජනාමකින් ඉදිරිපත් කරලා තියෙනවා. ආදායම් යෝජනා මොකුත් නැහැ. ආදායම් යෝජනා මොකුත් නැතුව මේ පවතින තත්ත්වය තුළ මේ වසරේ බිලියන 1300 නම් ආදායම් ලබන වසරේ මේක 2029 වෙන හැටි අපට නම් පැහැදිලි නෑ. මේක යථාර්ථවාදී නෑ. මේක ඉලක්කම් සෙල්ලමක් කියන එක ඉතාම පැහැදිලි. ඒ වගේම පොලී ගෙවීම සඳහා යෝජනා කරලා තියෙන රුපියල් බිලියන 860ත් යථාර්ථවාදී ක්‍රියාවලියක් නෙවෙයි කියන එක ඉතාම පැහැදිලි. ඒ වගේම ප්‍රාග්ධන වියදම 2020 ප්‍රාග්ධන වියදම 419 21 1070යි ප්‍රාග්ධන වියදම. මේ ආකාරයට ප්‍රාග්ධන වියදමත් යථාර්ථවාදීද නැද්ද කියන එක අපිට බලා ගන්න පුළුවන්. අපේ ගරු මැතිඅමතුමාලට වසර අග වෙනකොට තමන්ට ලැබිච්ච ප්‍රාග්ධනයේ යථාර්ථවාදීව කීයද මුදල් අමාත්‍යාංශයේ බජට් ඩිපාර්ට්මන්ට් එකෙන් කියලා අපට හොයා ගන්න පුළුවන් මේ දීලා තියෙන ඉලක්කම් ඇත්තද බොරුද කියලා. ඒ නිසා සමස්තයක් හැටියට මේ ඉදිරිපත් කළ තියෙන ඉලක්කම් රාජ්‍ය මූල්‍යයේ යථාර්ථය පෙන්වන්නේ නැහැ. ඒ වගේම අර කොවිඩ් වසංගතයෙන් ඇති කරපු අර්බුදයට විසඳුම් ලබා දෙන්නේ නැහැ. ඒ වගේම විදේශ ණය අර්බුදයට විසඳුම ලබා දෙන්නේ නැහැ කියන එක බොහොම පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම අපිට මේ 2020 පිළිබඳව විවිධ ආකාරයෙන් අර්ථ දැක්වීම් දෙන්න පුළුවන්. සාමාන්‍ය ජනතාවට නම් හොද්දට කහ නැති රටක්, එමන් නැත්තම් පොල් ගෙඩිය ටේප් එකෙන් මැනපු රටක් හැටියට නම් කරන්න පුළුවන්. නමුත් මෙරටේ රාජ්‍ය මූල්‍ය ශේෂ්ත්‍රයේ වගකිය යුතු ආයතන සංඛ්‍යාලය කරන දෙපාර්තමේන්තුව එක පැත්තකින්, අනිත් පැත්තෙන් මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය පැත්තෙන් ළඟ ශ්‍රී ලංකා මහ බැංකුව, මේ අයගේ මේ සංඛ්‍යාලය කරන සංසන්දනය කළාම මොකක්ද අපිට පේන්නේ? අර 2020 අගමැතිතුමාගේ අයවැය ලේඛනයේ ඉංග්‍රීසි කතාවේ ලියවිලා තියෙනවා පවතින මිල අනුව දලදේශීය නිෂ්පාදනය බිලියන 16,003යි කියලා. ඒක 2019 15,016යි. ඒ අනුව වර්ධනයක් තියෙනවා පවතින මිල අනුව 6.57ක වර්ධනය. උද්දමනය 4.7යි කියලා ගත්තත් උද්දමනය අත්හැරියත් ධන ආර්ථික වර්ධනයක් 2020 තියෙනවා 1.87ක කියලා. අන්න අයවැය ලේඛනයේ සංඛ්‍යාලේඛනයේ අරබැල්තම අයවැය කතාවේ සංඛ්‍යාලේඛනයේ අරගත්තාම පේනවා. හැබැයි ඊයේ අපිට බාර දීපු මහ බැංකුව මොකද කියන්නේ? මහ බැංකුව කියනවා මේ වසරේ දලදේශීය නිෂ්පාදනය රුපියල් බිලියන 15,462යි, උදමන විරහිත ඒ කියන්නේ රියල් ග්‍රෝත් රේට් එක ඍණ 1.7යි. මුදල් අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛන අනුව ධන, හැබැයි මහ බැංකුව අනුව ඍණ. ඒ විතරක් නෙවෙයි, ගරු අග්‍රාමාත්‍යතුමා 2020 අයවැය ලේඛනයේ ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළා අන්තර්ජාතික මූල්‍ය අරමුදල ප්‍රකාශ කරපු සංඛ්‍යා එක එක රටවල ආර්ථිකයේ සංකෝචනය වෙන ප්‍රමාණය. ඒකේ තුමා කියනවා ලංකාවේ මේ වසරේ 2020 ආර්ථික වර්ධන වේගය ඍණ 4.6යි. ඒ අනුව අගමැතිතුමාගේ කතාවෙම සහ මෙතනම බාර දීපු ඒවා අනුව ලංකාවේ 2020 ආර්ථික වර්ධනය මොකද්ද කියන එක අද විහිළුවක් බවට පත් වෙලා තියෙනවා. කරුණාකරලා මේ සෙල්ලම් කරන්න එපා. මේ මගින් රටේ කීර්තිනාමය හැල්ලු වෙනවා. ඒ වගේම මුදල් අමැතිතුමා අගමැතිතුමාගේ කීර්තිනාමය හැල්ලු වෙනවා. ඒ වගේම රට පිළිබඳ තියෙන විශ්වාසය, පාරිභෝගිකයාගේ විශ්වාසය, ආයෝජකයාගේ විශ්වාසය, විශේෂ වෙළඳ පොලේ විශ්වාසය බිඳ වැටෙනවා. ඒ වගේම මම කියන්න ඕනේ ඒ වගේම මුදල් අමාත්‍යාංශයේ අර මධ්‍යකාලීන ආර්ථික ප්‍රවණතාවේ වාර්තාවට අනුව රටේ දලදේශීය නිෂ්පාදනයට සාපේක්ෂව ඒ මුදල් අමාත්‍යාංශයේ වාර්තාවට අනුව රාජ්‍ය ණය ප්‍රමාණය 95.1යි. ඒ කියන්නේ අර 16,003යි කියලා ගත්තොත් දලදේශීය නිෂ්පාදනය වෙනවා අපේ ණය ප්‍රමාණය ඩෙස්ක්ටොප් එක බිලියන 15,220 ට්‍රිලියන 15.22. ඒ කියන්නේ මේ වසරේ තවත් තැනක කියනවා මේක 14.6යි කියලා. අඩුගානේ රටේ ණය ප්‍රමාණය, රටේ දලදේශීය නිෂ්පාදනය පුරෝකථනය කිරීම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අඩුම ගානේ මේ එකම අමාත්‍යාංශයේ ඇතුලේ තියෙන ආයතන ටිකටවත් හරියට කියාගන්න බැරි ආණ්ඩුවක් කොහොමද අනාගතයට තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගන්නේ කියන එක අපි අහන්න ඕනේ. ඒ වගේම මේ වාර්තාවට අනුව, බාර දීලා තියෙන වාර්තාවට අනුව මේ වසරේ ගිය වසරට සාපේක්ෂව ඔය කියන කඩා වැටිච්ච ආසානාසි යහපාලන ආණ්ඩුවට සාපේක්ෂව රාජ්‍ය ආයතන 52කින් 11ක් වැඩිපුර පාඩු ලබලා තියෙනවා. ඒ වසරේ සමස්ත රාජ්‍ය ආයතනවල මේ වාර්තාවට අනුව පාඩුව රුපියල් මිලියන 1132යි. මේ යන විදියට ගියොත් මේ පාඩුව රුපියල් මිලියන 15,670ක් වෙනවා ඒ මාස 8 එක අවුරුද්දට ගණන් හැදුවට පස්සේ. අන්න මොකද්ද රාජ්‍ය ආයතනට වෙලා සිද්ධලා දෙන්නේ? ඒක කොවිඩ් වලට සම්බන්ධයක් නැහැ. රාජ්‍ය ආයතනවල මූල්‍ය කර්මලාකරණය පිළිබඳ ගැටලුව. ඒ වගේම මේ 2020 කියන වසර අපේ ජනතාව පසුගිය මහමැතිවරණයේදී ඔව් අපට විරුද්ධව ජනවරමක් දුන්නා. මේ රට සෞභාග්‍යයේ මාවතේ ආර්ථිකයේ ඉදිරියට ගෙනියන මහා ඉදිරි පිම්මක් ගෙනියන බව කිව්වා. නොයෙක් කතා සංඛ්‍යාලේඛන විද්‍යා අරගෙන කිව්වා. අර 2010 ඉඳන් ඇති කරගත්ත අර උතුරු හා නැගෙනහිර ආර්ථිකය රටට එක්කහුව වෙච්ච නිසා, අර ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ අර විදේශ වෙළඳ පොළවල් වලින් ගත්ත ණය අරගෙන කරපු ඉදිකිරීම් පෙන බුබුල නිසා ආර්ථිකයේ ලබාගත්තේ වර්ධනය පෙන්න නැවත රට වඩ බිමක් බවට පරිවර්තනය කරන කතා ටිකක් කිව්වා. මොකක්ද අද දැක්ක තත්ත්වය? හේතු හතක් මම දක්වනවා. කරුණු හතක්. මොකද්ද පළවෙනි එක? වසර 70කට පස්සේ මේ රටේ නිදහසෙන් පස්සේ අඩුම ආර්ථික වර්ධන වේගයේ තියෙන අවස්ථාව බවට මේ රට 2020 දී පත් වෙනවා සෞභාග්‍යයේ වැඩබිම. ඊළඟට වැඩිම අයවැය හිඟේ තියෙන රට බවට මේක පත් වෙනවා මේ සංඛ්‍යාලේඛන විද්‍යාවලින්. අර දලදේශීය නිෂ්පාදනයේ වැඩි කළා, ඒකෙන් ආදායම බෙදලා, එහෙම නැත්නම් අයවැය පරතරය අඩු කළා. මේ ඉලක්කම් විද්‍යාව මෙතන අපිට පෙන්වුවට අපිට යථාර්ථයේ ලබන වසරේ බලා ගන්න පුළුවන් වැඩිම අයවැය හිඟේ තියෙන අවස්ථාව බව අපිට මේ අවස්ථාව මතක් කරන්න ඕනේ. ඒ වගේම අඩුම ආදායම් ප්‍රතිශතය ඒක 9%ට වැටිලාද දලදේශීය නිෂ්පාදනයේට? ධනපතියෝ ගැන කිව්වා, උද්දලිකංශයට ගැහුවයි කිව්වා. ඔව්, අපේ ප්‍රතිපත්තියේ සමාජ සාධාරණත්වයේ ප්‍රතිපත්තියේ නිසා අපි ඉදිරිපත් කළා මේ 20%ක් ආදායම් බදු සාමාන්‍ය ජනතාවගේ අතිරේක බදු හැටියට ගන්න 80% අනුපාතය වෙනස් කරන්න ඕනේ කියලා තීරණය කළා. තමයි අපි ඇති හැකියාවෙන් බදු අය කරන ක්‍රමවේදයක් අනුගමනය කළේ. ඒක අපිට සාර්ථක කරන්න බැරි වුණත් ඒ ප්‍රතිපත්තියේ සමාජ සාධාරණත්වයේ මූලධර්මයක්. ඒ සමාජ සාධාරණත්වයේ මූලධර්මයේ නවලිබරල්වාදය කියලා පට්ට ගැහුවට මෙන්න දැන් තමයි නියම නවලිබරල්වාදය ඇවිල්ලා තියෙන්නේ. ධනපතියන්ට බදු සහන දීදී ආර්ථිකය වර්ධනය කරන්න ගියා. හැබැයි කොවිඩ් නැතුවත් ඒකෙන් ලැබුණේ ඍණ 1.6 ආර්ථික වර්ධන වේගයක්. කොවිඩ් නැතුවත් පළවෙනි මාස තුනේ. ඒ වගේම අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම වලින් පහළම තත්ත්වය අපිට වැටලා තියෙනවාද? පහළම තත්ත්වයට අද අපි පැටලලා තියෙනවා 2021 මෙතනිනුත් පහළට වැටෙනවා. දැන් C ශ්‍රේණියට ඇවිල්ලා තියෙන විදේශ ණය ගෙවීමේ ශ්‍රේණිගත කිරීම, D ශ්‍රේණිය කියන්නේ ඩිෆෝල්ට්, එතෙන්ට වැටුණාට පස්සේ මේ රට ඉතුරු වෙන්නේ නැහැ. අන්න එතෙන්ට තමයි මේ ගමන් කරමින් තියෙන්නේ. ඊළඟට වැඩිම ඉතිහාසයේ වැඩිම මුදල් ප්‍රමාණයක් අච්චු ගහපු වසර. රුපියල් බිලියන 500කට අධික ප්‍රමාණයක් මුදල් අච්චු ගහලා තියෙනවා. රාජ්‍ය ආදායමෙන් 40% මුදල් අච්චු ගහලා අරගෙන තියෙනවා. දලදේශීය නිෂ්පාදනයට සාපේක්ෂව ගත්තොත් 3%. මේක ඉතිහාසයේ වැඩිම මුදල් අච්චු ගහපු මුදල. ඒ වගේම වසරක් තුල රටේ ණය ප්‍රමාණය, මම මේ කියන්නේ net growth එක, වැඩියෙන්ම ඇති වෙලා තියෙන්නේ මේ වසරේ. අර මං කලින් කිව්වා වගේ අර 16,000ට සාපේක්ෂව අරගත්තම 95% ණයගතිභාවය කියලා. 15,000 ගාන නම් මේ රටේ ණයගතිභාවය. මේ අවස්ථාවේදී අපි කියනවා 17%කින් ට්‍රිලියන 2.2කින් රුපියල් ට්‍රිලියන 2.2කින් 17%කින් ණයගතිභාවයේ ඩෙස්ක්ටොප් එක ඉහළ නංවගෙන තියෙනවා මේ අවුරුද්ද ඇතුලේ 2020 ඇතුලේ. මෙහෙම ගියොත් මේ 17% රේට් එකෙන් ගියොත් මේ ජනාධිපතිතුමාගේ දූර කාලය අවසන් වෙන 2024 දී ලංකාවේ ණයගතිභාවය ට්‍රිලියන 28 දක්වා ඉහළ යනවා. බාරගත්තේ 13න්, ඒ අනුව මේ වසර 5 ඇතුළත දෙගුණයක් වෙනවා. මේ ප්‍රවණතාවය දිගටම පවත්වාගෙන ගියොත් ඒක අපි තේරුම් ගන්න ඕනේ, බාර ගන්න ඕනේ රටේ ඇත්ත අර්බුදය මේකයි කියලා. ඒ වගේම මේ කාලේ විදේශ වලින් ණය ගන්න ගියාම අපේ සවරින් බොන්ඩ්, ඉන්ටර්නැෂනල් සවරින් බොන්ඩ් ISP අපි අරගෙන ගියාම අපිට පේනවා දැන් 23%ටවත් අපට ඒ බොන්ඩ් එකකට ණය ගන්නට නොහැකි වාතාවරණයක් අන්තර්ජාතිකව ඇති වෙලා තියෙනවා. මේ කොවිඩ් වසංගතයත් එක්ක 2008 ආර්ථික අර්බුදය ඇති වුණා. ඒ ආර්ථික අර්බුදය ඇති වෙච්ච වෙලාවේ විශාල වශයෙන් ධනපති රටවල් විශාල ධනය ප්‍රමාණයක් තමන්ගේ ව්‍යාපාර ගොඩ ගන්න දැම්මා. ඒ ධනය අපේ වගේ රටවල් වලටත් ආපහු ගලාගෙන ආවා. අද ඇමරිකාවේ ෆෙඩරල් රිසර්ව් වල කීයද පොලී අනුපාතය? 0.0 ඉඳන් 0.25 දක්වා. පහලටම පොලී අනුපාතය වැටලා තියෙනවා. හැබැයි ලංකාවට පුළුවන් දෙකෙන් මොකුත් ප්‍රයෝජනයක් ගන්න බෑ. ලංකාව ගන්න ගියාම 23යි. ඒක තමයි අපට තියෙන අන්තර්ජාතික ප්‍රතිරූපයේ తත්වය. ඉතින් ඔය කරුණු හතෙන් සෞභාග්‍යයේ වැඩබිම කරාද අපි ගිහින් තියෙන්නේ, අභාග්‍යයේ මුඩුබිම කරාද මේ රට ගමන් ගිහිලා තියෙන්නේ කියන එක අපට ඉතාම පැහැදිලි. ඒ නිසා අපි මතක් කරන්න ඕනේ මේ 2021 දී මේ අර්බුදය මීටත් වඩා පුළුල් වෙනවා. සංඛ්‍යාලේඛන විද්‍යාවලින් මේක නවත්තන්න බෑ. පළවෙනි කාර්තුවේ සංඛ්‍යාලේඛනයේ ලබා දුන්නා ඍණ 1.7යි. දෙවැනි කාර්තුවේක නියම වෙලා තිබුණා සැප්තැම්බර් 15ට දුන්නේ නැහැ. දෙසැම්බර් 15ට ගියා. ඇයි? ඒක කරේ මොකද? කාර්තු දෙකක් එක දිගට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ඍණ ආර්ථික වර්ධන වේගයක් ගියොත් ආර්ථික විද්‍යාවේ හැටියට ආර්ථික අවපාතයක්, එහෙම නැත්නම් ඉකොනොමික් රිසෙෂන් එකක් හැටියට ඒ කාර්ත දැක් වෙනවා. අන්න ඒකෙන් මග අරින්න මේක දෙසැම්බර් 15ට කල් දැම්ම. දෙසැම්බර් 15ට කල් දැම්ම ඒකට ආර්ථිකේ ධන වෙනවද? ආර්ථිකේ ගොඩ නැගෙනවද? නැහැ. සංඛ්‍යාලේඛන විද්‍යාව අපි හොඳටම දැකලා තියෙනවා. ඔය දැන් නිතරම කතා කරනවා නිතරම කියනවා දල දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව ණය ප්‍රමාණය 70% කළා කියලා. මම මේක නිතරම කියලා තියෙනවා. මොකද කළේ රාජ්‍ය ආයතනවල ගෙනිහිල්ලා හැංගුවා ණය. ලංකා විදුලි බල මණ්ඩලයේ පුත්තලම බලාගාරයේ ණය ලංකා කෝල් කම්පැනියට දැම්මා. වරාය අධිකාරියට දැම්මා. බිලියන 800ක ණය රාජ්‍ය ණය රාජ්‍ය ආයතනවල හංගලා ණය බහරේ අපි අඩු කළා කියලා පුරාජේරු වෙන්නේ. දැන් අපිට බොහොම පැහැදිලි එවැනි ඉලක්කම් විද්‍යාවලින් එවැනි පුරාජේරුවලින් එවැනි වංචාවලින් මේ තිබෙන අර්බුදය පියමන් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි සියලු දෙනාම අවංක විය යුතුයි. අපි සියලු දෙනාම මේ දත්ත සංඛ්‍යාලේඛන පිළිබඳව අපේ ජනතාවට රටට විශේෂයෙන් මේ පාර්ලිමේන්තුවට ඇත්ත කිව යුතුයි. මෙතන මේසේ උඩ මුදල් අමාත්‍යාංශයේ ලේඛනය තියෙනවා. මෙතන දරු අගමැතිතුමා අයවැය ලේඛනය ඉදිරිපත් කරනවා. ඒකත් මුදල් අමාත්‍යාංශයෙන් හදලා තියෙන්නේ. මහ බැංකුවේ වාර්තාව තියෙනවා. මේ වාර්තා ටික ඔක්කොම ගත්තන් පස්සේ එකිනෙකට වෙනස් සංඛ්‍යා ලේඛන ගණනාවක් අපිට පේන්න තියෙනවා. ඉතින් මේ தত্ত্বය මතනම් රටේ ආර්ථික ප්‍රතිරූපය ගොඩනගන්න යන්නේ රටේ ආර්ථික ප්‍රතිරූපයක් එතනින් ගොඩනැගෙන්නේ නැහැ. රාජ්‍ය ආයතන ගොඩනැගීමක් සිද්ධ වෙන්නේ නැහැ. එකම රාජ්‍ය ආයතනයක්වත් මේ කෙටි කාලය තුල මේ වසරක කාලය තුල ගොඩනගා ගන්න හැකියාවක් ලැබිලා නැහැ රටට පේන ආකාරයට. රාජ්‍ය ආයතනය ලාභ උපයන විදිහට රාජ්‍ය මූල්‍ය ඇති වෙන විදිහට ගොඩනගා ගන්න බැරි ආණ්ඩුවකට පුළුවන්ද ආණ්ඩුවක් හැටියට මේ තියෙන අර්බුදයට මුහුණ දීලා රාජ්‍ය මූල්‍ය ශක්තිමත් කරලා ඉදිරියට යන්න කියන එක අපි මේ අවස්ථාවේ මතක තබා ගත යුතුයි. ඒ නිසා අපිට අද අවශ්‍යයි කොවිඩ් වලටත් අවශ්‍යයි ඒ වගේම රාජ්‍ය මූල්‍යයටත් අවශ්‍යයි විද්‍යාත්මක ප්‍රවේශයක් අපට අවශ්‍යයි. අදිෂ්ඨානශීලී හොරබරු නොකරන ක්‍රියාදාමයක් ඇත්ත කියන රටක් අපට අවශ්‍යයි. කොවිඩ් එක සම්බන්ධයෙන් උත් කරේ හොරබරු කරලා පුළුවන්ද කියලා බැලුවා. අපි අර්බුදයේ මර්ධනය කළා ලෝකෙම්ම දෙක කිය කිය පුරාජේරු කතා කියලා ඉදිරියට යන්නේ. නමුත් යථාර්ථයේ පුපුරලා තියනවාද? යථාර්ථයේ පුපුරලා ජනතාව නිවෙස්වල මහමාවත්වල මැරෙන තත්ත්වයට දහස් ගණන් විනාශ වෙන තත්ත්වයට අද රටපත් වෙලා තියෙනවා. මොකද අර පුරාජේරු කතාවලට තමන් කියපු බොරු වලට තමන්ම රැවටිලා කටයුතු කිරීම නිසා කොවිඩ් වලට කලකෙඩි විසඳුන්නේ නැහැ. ඒ වගේම තමයි ආර්ථිකයටත් ඉලක්කම් විද්‍යාව විසඳුන්නේ නැහැ. ඒ නිසා මේ යථාර්ථය පිළි අරගෙන මේ සත්‍යය පිළි අරගෙන මුලින්ම මේ දත්ත ටික පිළි අරගෙන මේ පාර්ගරු පාර්ලිමේන්තුවට ඇත්ත කියලා. මොකද මේ පාර්ලිමේන්තුවටයි මේ බලය තියෙන ව්‍යවස්ථාව 148 වෙනි වගන්තියේ මේ පාර්ලිමේන්තුවට ඇත්ත කියලා මෙතනින් පෙරට යනවා මිසක් ඇත්ත කියන නිලධාරීන්ව දෙපාර්තමේන්තුව වලින් පූල් එකට දක්කලා මේ ප්‍රශ්නේ මුදල් අමාත්‍යාංශයෙන් විසඳගන්න බෑ. ඒක නිසා අපි ඉල්ලා හිටිනවා මේ රට මෙතනින් ඉදිරියට ගෙනියන්න අලුත් දැක්මක් අලුත් ගමනක් රටට අවශ්‍යයි. මේ රට බංකොලොත් වෙනවා දකින්න අපි ආස නැහැ. මේ රට බිඳ වැටෙනවා දකින්න අපි ආස නැහැ. ඔහු අභියෝගයක් ආණ්ඩුව කරලා තියෙනවා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහයෙන් තොරව අපි රට හදනවා කියලා, අපි රට ගොඩනගනවා, අපි ණය ගෙවනවා කියලා ඔහු කරලා පෙන්නන්න. අපි ඔබතුමාලට ඒ සඳහා අවශ්‍ය කරන පාර්ලිමේන්තු බලය ජනවරම ශක්තිය ලැබිලා තියෙනවා. අපට ඒක කරලා පෙන්නන්න. හැබැයි අපි ජනතාවට කියනවා මේ වසරක කාලයේ ශේෂපත්‍රය බැලුවම අසාර්ථක භාවයේ මිසක් වෙන කිසිදු ආකාරයක සාර්ථක ගමනක් ඉදිරි අඩිතාලමක් රට ඉදිරියට ගෙනියන්න ලැබුණේ නැහැ කියලා. ඒ වගේම අපේ ආණ්ඩුවේ පාලනය යටතේ නොඑක් අඩුපාඩුකම් තිබුණත් අපි මේ රට බංකොලොත් කළේ නැහැ. අපේ ප්‍රධාන අරමුණ උනේ මූල්‍ය ස්ථායීකරණේ ෆිස්කල් කන්සල්ටේෂන් එක. ඒ මූල්‍ය ස්ථායීකරණේ කරන්න ගියාම රට බංකොලොත් නොවී පවත්ව ගන්න නම් අඩු වර්ධන වේගයක් තියාගෙන හරි රට බංකොලොත් නොවී පවත්වා ගැනීම තමයි අත්‍යවශ්‍යම කාරණයේ සංසිද්ධිය වෙන්නේ. මොකද අද ඉදිරි කාලයේදී බංකොලොත් වෙන්න, බිඳ වැටෙන්න නියමිත රාජ්‍යයන් හතරෙන් එකක් බවට අපේ රට නම් වෙලා ඉවරයි අන්තර්ජාතිකව. ඒ නිසා අපි තාම ප්‍රවේශමෙන්, වගකීමෙන්, විධිමත් ආකාරයට මේ සම්බන්ධයෙන් පියවර තැබිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම අපි කියන්න ඕනේ අපි මේ විපක්ෂයේ අපි කුසලතාවයට මුල් තැන දීලා අලුත් පරපුරක් එක්ක මේ ගමන යන්න අපි අදිෂ්ඨාන කරන. මේ රටේ අද ඉතාම වැදගත් මධ්‍ය විද්‍යාල වලින් ආවෙන්න පුළුවන්, වෙනත් විද්‍යාල වලින් ආවෙන්න පුළුවන්, නිදහස් අධ්‍යාපනයෙන් ආවෙන්න පුළුවන්. අද මේ රටේ හැම ශ්‍රේෂ්ඨයකම උජ්ජලික ව්‍යාපාරිකයෝ පැත්තෙන් රටේ ව්‍යවසාය දායකත්වය, එහෙම නැත්නම් පරිපාලන ශ්‍රේෂ්ඨය, අධිකරණය, එහෙම නැත්නම් රටේ වෘත්තීය වේදී මේ හැම තැනකම ඉන්නේ මේ නිදහස් අධ්‍යාපනයේ ඵලයෙන් ආපු වැදගත් බුද්ධිමත් පරපුරක්. හැබැයි මේ රටේ දේශපාලනේ අපිට ඒක පේන්න නැහැ. මේ රටේ තීන්දු ගන්නා තැන්වල අපට ඒක පේන්නේ නැහැ. එතන තියෙන්නේ බල ලෝභයයි, එතන තියෙන්නේ ධන ලෝභයයි, එතන තියෙන්නේ පෞල් කාමයයි විතරයි. අන්න ඒ නිසා ඒ නව පරපුරට අලුත් ගමනක් යන්න අලුත් වේදිකාවක් මේ විපක්ෂය විශේෂයෙන්ම සමග ජන බලවේගය අපි ඉදිරියේදී ඇති කරනවා කියන එකත් අලුත් බලාපොරොත්තුවක් මේ රට ගෙන එනවා කියන එකත් අපි මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම මගේ කතාව අවසන් කිරීමට මම මේ අවස්ථාවේදී කරුණක් ප්‍රකාශ කරනවා. ඒ තමයි කෙමල් අටාටුක් තුර්කියේ මේ නවීන තුර්කියේ ගොඩනැගපු නායකයා පළවෙනි ලෝක සංග්‍රාමයේ ඔටොමාන අධිරාජ්‍ය බිඳවැටුවට පස්සේ කර ප්‍රකාශය. ජාති නිද්‍රාශීලී වුණොත් ඔවුන් මරණයට පත් වෙනවා හෝ අවදි වුණත් ඔවුන් වහලුන් බවට පත් වෙනවා. ඒ නිසා නිද්‍රාශීලීත්වයෙන් නැගිටීම අත්‍යවශ්‍යයි. අදත් මේ ශ්‍රී ලාංකික සමස්ත ජනතාව නිද්‍රාශීලී වුණොත් බියපත් වුණොත් මේ මර්ධණයෙන් තැතිගැන්මට ලක් වුණොත් බිය මතින් සමාජය ඉදිරියට යන්න ගියොත් එක්කෝ මේ සමාජයේ මියයයි නැත්නම් මේ සමාජයේ වහල් වෙයි. අනේ නිසා අපි මේ රටේ නව පරපුරට ආරාධනා කරනවා. පෞල් බලයක් නැති එහෙම නැත්නම් දේශපාලන බලයක් නැති හැබැයි කුසලතාවයේ අත්වල හිත්වල ශක්තිමත් කරගත සියලු දෙනාටම අපි ආරාධනා කරනවා මේ ආර්ථිකය අපට හදන්න පුළුවන් මේ බිඳවැටුණු රට නැවත ගොඩනගන්න පුළුවන් අලුත් අදිෂ්ඨානයක් අපිට ගෙන යන්න පුළුවන්. අන්නේ සඳහා අපි සියලු දෙනාම අපි එක පෙරමුණකට එක බලයකට එමු. ඒ සඳහා ශක්තිමත්ව අපි ක්‍රියා කරමු කියන ආයාචනය අපි කරනවා. අපි මිය යන්නෙත් නැහැ. අපි වහල් වෙන්නෙත් නැහැ. ශක්තිමත් නිවහල් ජාතියක් ඉදිරියට ගොඩනගන්න අපි කැප වෙන බව මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.
සුටි පිළ ඕනෑ යන්නේ ජගත් කුමාර. ගරු ජගත් කුමාර් මන්ත්‍රීතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද අපේ අයවැය සම්බන්ධව විපක්ෂයේ ඔස්තාර්ලා අදහස් ප්‍රකාශ කරනකොට හිතෙන්නේ මෙතුමාලා පහුගිය කාලේ මේ ආර්ථික ඔස්තාර්ලා විපක්ෂයේ ඉන්න ආර්ථික ඔස්තාර්ලා මේ පහුගිය කාලේ ආණ්ඩුව කරේ නෑ වගේ කතා කරන්න. මේ ආණ්ඩුව ඇතුලේ මේට අවුරුද්දකට ඉස්සෙල්ලා බලය තිබුණේ මේ රටේ තාම අවුරුද්දයි ජනාධිපතිවරයා වැඩ සිටින. ඒ වගේම මේ අපේ ආණ්ඩුව ඇවිල්ලා දැන් මාස 3ක් අවසන්. මේට කලින් මේ රට පාලනය කරපු මේ අය මේ තියෙන ජාති මාමක හැඟීම මේ තියෙන රට වෙනුවෙන් කරන්න තියෙන යුතුයකම් ටික හරියට ඉෂ්ට කළා නම් අද මෙතන ඉඳන් මේ විදිහට කෑමර දෙන්න වෙන්නේ නැහැ කියන කාරණාව මට පැහැදිලිව කියන්න ඕනේ. මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණා එදා යහපාලනයට සහය දීපු අය සහය දුන්නේ නැතත් වෙනසක් වෙනුවෙන් බලාපොරොත්තු හිටපු අය ඒ යහපාලනයේ රට හදාවි කියලා. මෙතුමාලා අපේ හිතවත් චම්පික හිටපු ඇමතුමා මතක් කරා එතුමාලගේ කෙස් පැලන තර්ක මේ ආර්ථික විශේෂඥයෝ කීප දෙනෙක් ඉදිරිපත් කළා. ඒ ඉදිරිපත් කරපු කෙස් පැලන තර්කවල මේ රට ගොඩගන්න කරපු ඒ යෝජනා අද මේ ආර්ථිකය වැටිලා තිනවා. ඒ වගේම මේ රට විශාල වශයෙන් අර්බුදයකට ලක් වෙමින් තිනවා කියන එතුමාලා ඒ පස් අවුරුදු කාල පරිච්ඡේදය තුල මේ රට කොහිටද ගිරිච්ච කියන කාරණාව එතුමාලගෙන්ම අපි අහනවා. හෘද සාක්ෂියක් තිනවනම් ඕනම කෙනෙකුට පැහැදිලි මේ පස් අවුරුදු කාල පරිච්ඡේදය තමයි රට විනාශය කරා ගෙනිච්චේ. ඒ පස් අවුරුදු කාලේ තමයි රටේ ආර්ථිකයේ මොනම විපතක්වත් නැතුව අද මේ අපේ ආර්ථිකය විශාල වශයෙන් බිඳවැටීමකට ලක් වෙලා තියෙනවා කියලා කියන ගමන් ආර්ථිකයේ වර්ධන වේගය අඩු වෙනවායි කියන ගමන් අපි එතුමාලගෙන් අහනවා. ඔව් ලෝකයේ කොවිඩ් වියස්රේට මුහුණ දුන්න පළවෙනි අවස්ථාව මුළු සමස්ත ලෝකෙම අද වැටිලා තියෙනවා. එවැනි අද වැටීමේදී ඒ රටවල් වලට බලපාලා තියෙනවා ආර්ථිකයේ මට්ටමකට කඩාවැටීමක්. ඒක මේ අපේ රටේ අයට විතරක් බේරෙන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. හැබැයි එවැනි අර්බුද රාශියකට මුහුණ දෙමින් වුණත් අපි ඉදිරියට යනවා රටේ ජන ජීවිතයේ යථාතත්වයට පත් කරගනිමින්. හැබැයි යහපාලන ආණ්ඩුව කාල තුල කොවිඩ් වියස්රේ තිබුණේ නැහැ. ත්‍ස්වාදයක් තිබුණේ නැහැ මුල් කාලේ. ඒ වගේම රටේ වෙන ස්වභාවික විපතක් තිබුණේ නැහැ. හැබැයි ඒ සියල්ලම නැති වෙලත් මේ අය පහුගිය කාලේ රටේ ආර්ථික වර්ධන වේගය 2.3 දක්වා අඩු කරගත්තා. රටේ මහින්ද රාජපක්ෂ මැතිතුමා 7% ආසන්න වර්ධන වේගයක් තුමුණු රට තමයි එවැනි තැනකට ගෙනිච්චේ. එහෙමනම් අපි අහනවා මේ ඔස්ට්‍රේලියාව කොයි දිටියේ කියන කාරණාව. ඉතින් ඒ නිසා මේ තියෙන ජාතිමාමක ගතිය එදා හමන්ට ආණ්ඩුව තියෙන කාලේ තිබුණා නම් අද මේ රට සුරපුරයක් කියලා තමයි මෙතනට එන්නේ. එහෙමනම් අද ඔබතුමාලට විපක්ෂේ ඉන්න වෙන්නේ නැහැ. එහෙමනම් මේ තත්ත්වය නිමේ රටේ එන්නේ ඊට වඩා වෙනත් හාස්පසින් වෙනස් තත්යකට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා අපි කැමති විපක්ෂයට ගියාම අර සාමාන්‍යයෙන් කතාවක් තියෙනවනේ මොලේ පෑදිනවා කියලා. ඉතින් අලුතෙන් ආයේ මොලේ පෑදෙන්නේ නැති. හැබැයි අපි විශ්වාස කරනවා හැමදෑම මේ රටේ තුල මොන පක්ෂයක් මොන අවස්ථාවක බලේ හිටියත් මේ හැම කෙනෙකුටම ජාතික වශයෙන් යුතුකමක් තියෙනවා ප්‍රතිපත්ති නිවැරදිව ගන්න. ඒ ප්‍රතිපත්ති තම තමන්ගේ කාලයට විතරක් වෙනස් කරන්නේ නැතුව දීර්ඝ කාලීනව රට හදන වැඩපිළිවෙළක් දක්වා ඒ ප්‍රතිපත්ති යන්න ඕන. ඒ අනුව තමයි අද අපි ඉදිරිපත් කරපු අයවැය අපි දකින්නේ. ඊයේ අතිගරු මහින්ද රාජපක්ෂ අපේ අග්‍රාමාත්‍යතුමන් මුදල් ඇමතුමා ඉදිරිපත් කරපු අයවැය තුළ අපිට පේනවා මේ රට හදන සංවර්ධනීය දිශාවට යනවා. මේ අර්බුද රාශියක් තිබුණා වුණත් අත් පැත්තකින් රාජ්‍ය සේවකයෝ තමයි අපි කාටත් ඡන්දෙ දෙන්නේ මුල් පියවරදීම අපි දින ලද පරිදිලද කියලා අපි තීන්දු ගන්න. රාජ්‍ය සේවකයන්ගේ පැත්තෙන් ගත්තාම එක් පැත්තකින් රාජ්‍ය සේවකයාට ණය පාසුකම් ටික යම් පොලිය අඩු කරලා සහනයක් ලබා දෙන ගමන් ඔවුන්ගේ ඔවුන්ටත් විශාල වශයෙන් පස්ස තියෙනවා නිවාස පස්ස සහ අනිකුත් පස්ස. මම විශ්වාස කරන රාජ්‍ය සේවක විදියට කටයුතු කරපු කෙනෙක් විදියට වැටුපුත් වැඩි වුණා නම් හොඳයි. මේ අර්බුද මැද්දේ ඒ ප්‍රතිබඳ පස්සයක් තියෙනවා. නමුත් ඒ වැටුප් වැඩි කිරීමක් ක්ෂණිකව ඍජුව ලබා දුන්නේ නැතත් අනිත් පැත්තෙන් අපි යම් සාන රාශියක් රාජ්‍ය සේවකයන්ට ලබා දීලා තියෙනවා. රාජ්‍ය සේවකයන්ගේ එදිනදා කටයුතු වලට ඔවුන්ගේ මාරු වීම පත්තින් තමන්ගේ ගමට ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා මේ අයවැය ප්‍රකාශනයේ හරහා. ඒ වගේම ඔවුන්ට විදේශ රැකියාව වලට යන්න එහෙම නැත්නම් තමන්
කරන රාජකාරිය පස්සරුව එකඩක්වා දිවා බෝධි සඳහා සභාවේ කටයුතු අත්විඳවනවා.